මාහැකි සිංහල භාෂාවේ උරුමය පරපුරෙන් පරපුරට දායත කරලීමට උරදෙන ඔස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසල් සොයා SBS සිංහල වැඩසටහන ප්‍රාන්ත අතර සැරිසරණ චාරිකාව.
කැංගරු දේශයේ අපගේ සිංහල භාෂා පාසල
සෑම මාසකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල වැඩසටහනින්. ඔන්න එහෙමනම් අපි තවත් මාසයකින් අනතුරුව ඔක්තෝබර් මාසයේ අවසාන සතියේ අවසාන බ්‍රහස්පතින්දා කැංගරු දේශයේ අපේ සිංහල භාෂා පාසල විශේෂාංගෙන් තවත් සිංහල භාෂා පාසලක් පිළිබඳව කතාබහ කරනවා. අපි ගිය වර ඔබ හමුවට අරගෙන ආවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බ්ලැක් ටවුන් සිංහල භාෂා පාසල පිළිබඳවයි. මේ අපේ වෙබ් අඩවියේ මේ වෙනකොට තියෙනවා. ඔබට පුළුවන් ඒ වැඩසටහනත් නැවත වතාවක් සවන් දෙන්න. අද අපි කතාබහ කරන සිංහල භාෂා පාසලේ ඡායාරූප සහ විශේෂිත අවස්ථා අපි මේ වෙනකොට අපගේ Facebook පිටුවට ඇතුළත් කරලා තියෙන්නේ. SBS සිංහලීස් Facebook පිටුවට පිවිසෙන්න දුවදරුවන්ගේ දස්කම් දැක ගන්න. පළවෙනි වතාවටයි අපි මේ ආකාරයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන සිංහල භාෂා පාසලක් පිළිබඳව කතාබහ කරන්නේ. මෙල්බර්න් වල තියෙන සිංහල භාෂා පාසල් අතරින් වික්ටෝරියන් ස්කූල් ඔෆ් ලැංග්වේජ් එමත් නැත්නම් වික්ටෝරියානු භාෂා පාසලේ සිංහල භාෂාව උගන්වන මධ්‍යස්ථාන දෙකක් තියෙනවා. රොක්ස්බර්ග් පාක් සහ එපින් කියන මධ්‍යස්ථාන දෙක. මේ මධ්‍යස්ථාන දෙක එකට එක්ව තමයි ක්‍රියා කරන්නේ. ඒ නිසා මේ මධ්‍යස්ථාන දෙක පිළිබඳවම අද දවසේදී අපේ අවධානය යොමු වෙනවා. දූල පුතාල විශාල සංඛ්‍යාවක් අද වැඩසටහනට සම්බන්ධ වෙන්න අපිත් එක්ක එකතු වෙන්න බලාගෙන ඉන්නවා. දූල පුතාලා 20 දෙනෙක් විතර ඇවිල්ලා ඉන්නේ අපේ මැදිරියට. ඒ වගේම මේ සත්කාරය සඳහා වෙනම නිවාඩු අරගෙන දූලපුතාල SBS මැදිරියට කැඳවාගෙන ආපු දෙමාපියනුත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ සියලුම දෙනාට අපේ හදපිරි ස්තුතිය පළ කරමින් එහෙනම් අපි වැඩසටහන ආරම්භ කරමු. මුලින්ම මම ඇත්තටම මේ අපේ දූලපුතාලගේ දස්කම් වලින් පටන් ගන්න කැමතියි වැඩසටහන. දැන් රොක්ස්බර්ග් පාක් සිංහල භාෂා පාසලේ දූලපුතාලා 12 දෙනෙක් ඉන්නවා දැන් මගේ ඉස්සරහා. ලස්සන ගීතයක් ගායනා කරන්න බලාපොරොත්තු වෙන තමයි මේ හැමෝම ඇවිල්ලා ඉන්නේ. ගීතය ගායනා කරන්න කලින් මම කැමතියි එක එක්කෙනාගේ නම් දැනගන්න. මම කැමතියි මගේ දකුණු පැත්තෙන් පටන් ගන්න දකුණු පැත්තේ ඉන්න පුතාගෙන්. පුතේ නම කියන්න මොකද්ද කියලා?
ඉසිර ආදිත්‍ය බණ්ඩාර විතානගේ, දිනු තේවාවසම් රාහුල්ගේ, නටාෂා ඒකනායක,
සන්තුෂි දෝමනි ෆෙනාන්ඩෝ,
සෙවිනු මොහපාරචිගේ පෙරේරා,
සංදීප් කල්හන් පරණමන්,
මරියම් නිසම්,
අකිත ගම කුමාරා,
ඒමි වෙත්තසිංහ,
තිල්ෂා මාතරගේ,
පිනුලි රත්නායක,
අයිල් සඩක කුලසූරියා.
දූලා පුතාලා 12 දෙනෙක් දැන් එහෙමනම් එකතු වෙලා ඉන්නේ. මම කැමති මේ දූලා පුතාලා රොක්ස්බර්ග් පාක් සිංහල භාෂා පාසලේ මොන පන්තියේ දින්නේ කියලා දැනගන්න. පුතේ කීවෙනි පන්තියේ දින්නේ?
දෙක වසරේ.
දැන් එතකොට මේ භාෂා පාසල තියෙන සෙනසුරාදා දවසේනේ උදේම නැගිටිනවද ඉස්කෝලේ යන්න?
ඔව්.
ගොඩක් හොඳයි. දැන් ලංකාවට නිතර යනවද දූලා පුතාලා?
ඔව්.
එතකොට ආච්චිල සීයලත් එක්ක සිංහලෙන් කතා කරන්න භාෂා පාසලේ ඉගෙන ගන්න සිංහල වැදගත් වෙනවද?
ඕ
මොනවද ආච්චිල සීයලට ගින් කියන්නේ ගෙදර ගිහිල්ලා?
මොකද ඉස්කෝලේ කරේ?
ඔව්.
මොනවද ඔස්ට්‍රේලියාව කරන්නේ?
මං ගෙදර ඇවිල්ලා මේ ආච්චිටයි සීයයිටයි කියනවා මොකද්ද කරේ මං ඉස්කෝලේ කියලා.
හොඳයි, කොච්චර හොඳයිද. දැන් ඔය වගේ දේවල් කරනකොට තමයි සිංහල භාෂාව වැඩිපුර කතා බහ කරන්න පුළුවන් වෙන්නේ නේද? සිංහල ඉගෙන ගන්න ලේසිද දූලා පුතාලා?
ඔව්.
ගොඩක් හොඳයි. සන්තෝෂයි ඒක අහන්න ලැබීම ගැන. මම දැන් දැනගන්න කැමති මේ ඔක්කොම එකතු වෙලා මේ මොන ගීතයද අපිට ගායනා කරන්න කියලා අද දවසේ.
හිංචි පිංචි හාවා.
කවුද දෙයියනේ ඔක කියලා
දුන්නේ?
මිස් ගංගා.
මිස් ගංගාද ඔයගලගේ පන්ති භාර ගුරුතුමිය?
ඔව්.
එයා ගීත ගොඩක් කියලා දෙනවද?
ඔව්.
හරි, එහෙනම් බලමුකෝ අපි ගංගා ගුරුතුමියගේ දක්ෂකම් කොහොමද කියලා මේ දුවදරුවන්ගෙන්. හොඳයි, දැන් එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා ගීතය ගායනා කරමු.
ආවා ජාති ජාති වෙලා
සිංහල භාෂා පාසලට ගිහිල්ලා අපේ දූලා පුතාලා තමන්ගේ හැකියාවන් වර්ධනය කරගන්න ආකාරය. හොඳයි, දැන් අපි භාෂා පාසලේ ඉතිහාසය පිළිබඳවත් ටිකක් විමසලා බලමු. වික්ටෝරියානු භාෂා පාසලේ මධ්‍යස්ථාන දෙකක් තියෙනවා කියලා මා කලින් කිව්වා. රොක්ස්බර්ග් පාක් සහ එපින් කියන මධ්‍යස්ථාන දෙක. මේ මධ්‍යස්ථාන දෙක නියෝජනය කරමින් අද වැඩසටහනට සම්බන්ධ වෙනවා. රොක්ස්බර්ග් පාක් මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරිණිය විපුලී ගුණසේකර මහත්මිය, ඇය VCE විභාගයේ සඳහා සිංහල භාෂාව ගණන ගුරුවරියක් විදිහටත් එම පාසලේ කටයුතු කරනවා. ඒ වගේම එපින් මධ්‍යස්ථානයේ නියෝජනය කරමින් හිමාලි කරුණාසේන මහත්මිය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඇය වික්ටෝරියානු පාසල් කවුන්සිලයේ භාණ්ඩාගාරික තනතුරත් හොබවනවා. ඔබ දෙදෙනාටම ආයුබෝවන් කියමින් මේ විශේෂාංගයට මම පිළිගන්නවා.
ආයුබෝවන්
හිමාලි, මම ඔබට යොමු වෙන කැමැතිය මුලින්ම. මම කැමති ඇත්තට මේ භාෂා පාසලේ ඉතිහාසය පිළිබඳව කරුණු ටිකක් විමසා බලන්න මුලින්ම.
ඔව් දිලරුක්ෂි, ඇත්තෙන්ම මේ ගැන කතා කරනකොට අපි ඇත්තෙන්ම දිව යනවා 1989 වර්ෂයට. ඒ කාලේ වෙනකොට මේ උතුරු පළාතේ කිසිම දෙයක් තිබුණේ නැහැ. ඉතින් ඒ කාලෙදී අපේ අපවත් වී වදාළ ගරු සෝමස්වාමින් වහන්සේගේ මූලිකත්වය ඇතුව අපි ග්ලැස්ටන් පාක් මධ්‍යස්ථානයේ මාසකට වරක් බණ පවත්වන්න පටන් ගත්තා. ටික කාලයක් යනකොට ඇත්තෙම දරුවන්ට දහම් පාසලක අවශ්‍යතාවයකුත් ඇති වුණා. එහෙම හිතලා එතකොට දරුවන් සඳහා ඉස්සෙල්ලම දහම් පාසල් පටන් ගත්තා මාසෙකට වරක් ගරු සෝම ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන්. පස්සේ ඒකත් මාසෙකට වරක් මදි වෙනකොට මමත් කාන්ති වික්‍රමසූරිය මහත්මියත් එකතු වෙලා එක සුමාන දෙකකට සැරයක් ස්වාමින් වහන්සේත් අපි දෙන්න ඉතුරු සුමාන් දෙකෙත් ඒ විදිහට දහම් පාසල පටන් ගත්තා. දහම් පාසල පවත්වාගෙන යනකොට තේරුණා අපි මීට වඩා තව ටිකක් දියුණු කරන්න ඕනි කියලා. ඇත්තෙම මීට සති දෙකකට පෙර අපෙන් වියෝ වුණු පැට් දේවපුර මහතාගේ මූලිකත්වයෙන් එතුමා බලවත් මේ ප්‍රාන්ත රජයේට ලියුම් ගනුදෙනු ලියලා කළා. වික්ටෝරියානු භාෂා පාසලේ සිංහල පන්ති සඳහා මධ්‍යස්ථානයක් ඉස්සලම අප්ෆීල්ඩ් වල 1991 අගෝස්තු 31 වෙනිදා පටන් ගත්තා. අපි ඒක පටන් ගත්තේ ඇත්තෙම පන්ති දෙකකින්.
හොඳයි, ඒකත් හරිම අපූර්ව ඉතිහාසයක්. දහම් පාසලකින් පසුව සිංහල භාෂා පාසලක් දක්වා මේක විකාශය වීමත් අපූර්ව සිදුවීමක්. ඇත්තටම හිමාලි, දැන් මේ දැන් ওই විදිහට 89 දී ওই කාර්තව්‍ය පටන් අරන්, 91 දී වික්ටෝරියානු භාෂා පාසලේ සිංහල පන්ති පටන් අරන්, ඊට පස්සේ මේ අවුරුදු ගණනාවක් තුළ භාෂා පාසලේ විකාශය කොහොමද සිදුනේ?
ඇත්තෙම දිරුක්ෂි, එතෙන්දී අපි පන්ති දෙකකින් ළමයි 30 පටන් ගත්තු සිංහල භාෂා පාසල දැන් පන්ති 10කින් පන්ති 7ක් රොක්ස්බර්ග් පාක් මධ්‍යස්ථානයේ, VC පන්ති ඇතුළුව පන්ති 3ක් එපින් මධ්‍යස්ථානයේ අපේ දරුවන් සඳහා දැන් තියෙනවා.
හොඳයි, මේ කතාබහට මද විරාමයක් තබමින් මම තවත් පුතිකගේ හැකියාවක් වෙත යොමු වෙන්නට කැමැතියි. ඉන් අනතුරුව නැවතත් සාකච්ඡාවට යොමු වෙමු. දැන් අපි කොයි කවුරුත් ආදරය කරන, ප්‍රිය කරන ගීතයක් ගායනා කරන්න තමයි මේ පුතා සූදානම් වෙලා සිටින්නේ. පුතාගේ පන්ති භාර ගුරුතුමී සඳහන් කරපු ආකාරයට පුතාට හොඳ ගීත ගායනා හැකියාවකුත් තියෙනවා කියලා තමයි ආරංචිය. පුතාගේ නම මොකද්ද?
අකිත ගම කුමාර.
පුතා කොහෙද ඉන්නේ මෙහි මෙල්බන් වල?
ක්‍රෙගිබන් වල.
හොඳයි. මොන පාසලටද යන්නේ?
ස්ට්‍රත්මෝ ප්‍රයිමරි ස්කූල්.
එතකොට රොක්ස්බර්ග් පාක් සිංහල භාෂා පාසලේ පුතා කීවෙනි පන්තියේදී ඉන්නේ?
දෙවැනි වසර.
පුතා දැන් අපිට මොන ගීතයෙන් කොටසක්ද ගායනා කරන්න සූදානම් වෙලා ඉන්නේ?
සසර වසන තුරු.
හොඳයි. පණ්ඩිත් WT අමරදේවයන් ගායනා කරපු දේශානුරාගයේ, ඒ වගේම අපේ ශ්‍රී ලංකාව මාතෘභූමිය ගැන විශාල ආදරයක් ඇති කරන ගීතයක් තමයි සසර වසන තුරු කියන ගීතේ. හොඳයි, එහෙනම් දැන් අපි පුතාගේ ගීතය අහන්න සූදානමින් ඉන්නේ. අකිත පුතාට උදව්වක් විදිහට අපි පසුබිමින් මේ ගීතය යන්තමින් වාදනය කරනවා. පුතාට එහෙනම් දැන් අවස්ථාව තියෙනවා ගීතය ආරම්භ කරන්න.
සසර වසන තුරු නිවන් දකින තුරු, සසර වසන තුරු නිවන් දකින තුරු, පින් කෙත හෙල රන් දෙරණේ යලි උපදින්නට, හේතු වාසනා වේවා, හේතු වාසනා. රත්නමාලිසා කිරණයි මහබෝ සෙවණයි, තිසාවැවයි සීගිරියයි මගේ උරුමයයි. සසර වසන තුරු නිවන් දකින තුරු, පින් කෙත හෙල රන් දෙරණේ යලි උපදින්නට, හේතු වාසනා වේවා, හේතු වාසනා.
අපි දැන් මේ කැංගරු දේශයේ අපේ සිංහල භාෂා පාසල කියන මාසික විශේෂාංගයෙන් පළවෙනි වතාවට තමයි වික්ටෝරියා ප්‍රාන්තයේ සිංහල භාෂා පාසලක් පිළිබඳව කතා බහ කරන්නේ. ඉතින් මේක අපිට ටිකක් සුවිශේෂී වෙනවා. එකක් තමයි වික්ටෝරියානු ප්‍රාන්තයේ උසස් පෙළ කඩේම් විභාගය කියලා අපිට පුරුදු විදිහට අපි කියනවා. නමුත් VCE විභාගය වික්ටෝරියානු සහතික පත්‍ර විභාගයට සිංහල භාෂාව විෂයක් විදිහට හදාරීමේ හැකියාව තියෙනවා වික්ටෝරියානු ප්‍රාන්තයේ අපේ සිසු දරු දැරියන්ට. ඉතින් ඒ නිසා අපිට මේ VCE විභාගය පිළිබඳව ටිකක් කතා බහ කරන්න අවකාශ ලැබෙනවා. වික්ටෝරියානු ප්‍රාන්තයේ තියෙන මේ භාෂා පාසල රොක්ස්බර්ග් පාක් සහ එපින් කියන මධ්‍යස්ථාන දෙක පිළිබඳව කතා බහ කරන්නේ. ඒ නිසා මම ඇත්තටම මේ රොක්ස්බර්ග් පාක් මධ්‍යස්ථානයේ නියෝජනය කරමින් දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටින එහි සම්බන්ධීකරණ නිලධාරිනිය විපුලි ගුණසේකර මහත්මියත් එක්ක කතා බහ කරන්න කැමතියි. අය VCE පන්ති සඳහා සිංහල භාෂාව ඉගැන්වීමේ කාර්යාවලියේ තියෙන නිසා. විපුලි, මම ඇත්තටම දැනගන්න කැමතියි මේ කොහොමද දැන් මේ විෂයමාලාව සැකසෙලා තියෙන්නේ මේ භාෂා පාසලේ?
ඔක්ෂී, ඇත්තටම වික්ටෝරියානු භාෂා පාසල රජයේ පාසලක් නිසා විෂයමාලාව සකස් කරන්නේ වික්ටෝරියන් කරිකියුලම් ඇසෙස්මන්ට් ඔතෝරිටි කියන මේ වික්ටෝරියානු විෂයමාලා අධිකාරිය මගින්. ඉතින් අපි මුලින්ම භාවිතා කරපු විෂයමාලාව තමයි වෙල්ස් කියලා හඳුන්වනවා. ඒක වික්ටෝරියන් එසෙන්ෂල් ලර්නින් ස්ටෑන්ඩර්ඩ්ස්. ඉතින් ඊට පසුව ඒක ඔස්වෙල්ස් වෙලා දැන් වික්ටෝරියානු ප්‍රාන්තයට වික්ටෝරියන් කරිකියුලම් කියලා විශේෂයෙන්ම විෂයමාලාවක් එකතු වෙලා තියෙනවා. විෂයමාලාව සංවර්ධනය කිරීමේ පහසුව සඳහා මේ භාෂාවල් වර්ග 6කට වෙන් කළා තියෙනවා. ඒවායේ අක්ෂර මාලාවන් අනුව. ඉතින් ඒ 6 තමයි රෝමන්, නන් රෝමන්, කැරක්ටර්, ක්ලැසිකල්, සයින් ලැන්ග්වේජ් හා ඇබෝරිජිනල් ලැන්ග්වේජස් කියලා. අපේ සිංහල භාෂාව අයත් වෙන්නේ නොන් රෝමන් කියන වර්ගයට. ඉතින් නොන් රෝමන් විෂයමාලාව තමයි අපි භාවිතා කරන්නේ. මේක තරමක් සංකීර්ණ, ඒ වගේම විශේෂිත විෂයමාලාවක්. විෂයමාලාවේ ව්‍යූහය ගැන කතා කරොත් අපිට මුලින්ම තියෙනවා මේ F-10 sequence. ඒ කියන්නේ බාලාංශයේ ඉඳලා 10 වසර දක්වා ප්‍රාථමික අවධියේදී මේ භාෂාව ඉගෙන ගන්න ළමයින්ට තියෙන විෂයමාලාව. ඒ වගේම 7 වසරේදී, එහෙම නැත්නම් ද්විතීක අවස්ථාවේදි මේ භාෂාව ඉගෙන ගන්න පෙළඹෙන සිසුන්ට 7 to 10 sequence කියලා වෙනම විෂයමාලාවක්. ඉතින් මේ පාඩම් වලින් ඇත්තටම සිසුන් භාෂාවේ මූලික කුසලතාවන ශ්‍රවණය, කථනය, ලිවීම, කියවීම පමණක් නෙමෙයි භාෂාවේ කාර්යභාරය හා සංස්කෘතිය හඳුනා ගැනීමත් සිද්ධ වෙනවා. ඉතින් මේ වික්ටෝරියානු විෂයමාලාව තුළ ඇත්තටම අලුතින් ලබන වසරේ ඉඳලා මැපින් ටෙම්ප්ලේට්ස් කියලා මේ පරිගණකය තුළ කොයි තරම් දුරට ළමයා ඉගෙනගෙන තියෙනවාද කියන එක සටහන් කරන්න ක්‍රමයක් දැන් සකස් කරලා තියෙනවා. ඒක කරන්නේ ළමයා දැන් එක පන්තියකින් තවත් පන්තියකට යද්දී ඒ පන්තියේ ගුරුවරියට හෝ ගුරුවරයාට පුළුවන් වෙනවා කොයි මට්ටමේද මේ ළමයා ඉන්නේ කියන එක අවබෝධ කරගන්න. රජය නිර්දේශ කළා තියෙනවා ගුරුවරුන්ට වසරකට පැය 25ක කාලයක් තමන්ගේ මේ වෘත්තීමය කුසලතා දියුණු කරගන්න පුළුවන් වැඩසටහන් වලට සහභාගි වෙන්න ඕන කියලා.
VCE විභාගයට පෙනී සිටින දරුවන්ට අතිරේක විෂයක් විදිහට සිංහල භාෂාව හැදෑරීම සඳහා දරුවන්ට මාර්ග උපදේශන ලබා දෙන භාෂා පාසල් වලින් එක් භාෂා පාසලක් තමයි රොක්ස්බර්ග් පාර්ක් මේ මධ්‍යස්ථානයේ වික්ටෝරියානු භාෂා පාසලයට ක්‍රියාත්මක වෙන. මම ඇත්තටම ඔබගෙන් කෙටියෙන් හෝ දැනගන්නට කැමතියි ඒ සම්බන්ධයෙන්ුත් කොහොමද මේ විෂයමාලාව ක්‍රියාත්මක
වෙන්නේ? ඇත්තටම නිරුක්ෂි මේ VCE විෂයන් සඳහා තියෙන්නේ ඇත්තටම ඒක හඳුන්වනවා මේ ස්ටඩි ඩිසයින් කියලා. ඒ කියන්නේ අධ්‍යයන සැලැස්මක් තමයි VCE පන්ති තියෙන්නේ. මොකද ඒගොල්ලා විභාගයකට සූදානම් වන සිසුන් නිසා. ඉතින් ඒ තුළ පාඨමාලාව සකස් කරලා තියෙනවා මේ ශ්‍රී ලාංකික සංස්කෘතිය ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහේ තේමාවල් මාතෘකා සහ අනුමාතෘකා තුළින්. ඒ වගේම හුඟක් ඇසෙස්මෙන්ට්ස් වලින් තමයි මේක මේ පාඨමාලාව සකස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පාසල තුලදී ඒගොල්ලෝ ඇසෙස්මන්ට්ස් 6ක් කරන්න ඕන විභාගයට යන්න කලින් ඒවට අපි කියනවා සැක්ස් කියලා, එහෙම නැත්නම් ස්කූල් ඇසිස්ට් කෝස් වර්ක් කියලා. ඒ තුලින් කරන්නේ ළමයා මේ විභාගයට සූදානම් කිරීම. ඒකම වසර අවසාන විභාගයේදී ළමයා ප්‍රශ්න පත්‍ර 3කට උත්තර ලියනවා. මේක ඇත්තටම ලංකාවට වඩා බොහොම වෙනස් ක්‍රමයක් මේ දිරුක්ෂි. ඉතින් ඒකෙදි අපිට වාචික ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ ඇහුම්කන් දීලා උත්තර ලියන්න ඕන. ඒකෙත් තව විශේෂයක් තියෙනවා, එක කොටසකට පිළිතුරු සපයන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ වගේම තමයි කියවලා පිළිතුරු ලියන්න ඕන ප්‍රශ්න පත්‍රයක් තියෙනවා, ඒකෙත් එක කොටසක් ඉංග්‍රීසි භාෂාවෙන් පිළිතුරු ලියන්න. ඊට අමතරව ලිඛිත පරීක්ෂණයක් තියෙනවා. ඒකෙදි එක රචනාවක්, අපි රචනාවක් කිව්වට ඇත්තටම මේ පාඨමාලාව තුර ළමයි ඉගෙන ගන්නේ ප්‍රායෝගික ලේඛන. ඒ කියන්නේ ලියුමක් ලියන්නේ කොහොමද, වාර්තාවක් ලියන්නේ කොහොමද, පුවත්පත් ලිපියක් ලියන්නේ කොහොමද කියන අන්න ඒ වගේ ප්‍රායෝගික ලේඛන තමයි ඉගෙන ගන්නේ. එහිදී රචනා වර්ග 6ක් ළමයි ප්‍රගුණ කරනවා. පෞද්ගලික රචනා, කල්පිත රචනා, විස්තරාත්මක රචනා, පොළඹවා ගැනීමේ රචනා, ඇගීමේ රචනා සහ ප්‍රත්‍යාවේක්ෂක රචනා කියලා. ඉතින් ඊට අමතරව ළමයින්ට වාචික විභාගයකුත් පවත්වනවා. ඒක ඒ සඳහා සූදානම් වීමට අපි සවිස්තරාත්මක අධ්‍යයනයක් කියලා එකක් කරනවා පන්තියේදී. ඒක ඉංග්‍රීසියෙන් කියනවා ඩීටේල් ස්ටඩි කියලා. එහිදී අපි මාතෘකාවක් තෝරාගෙන ඒක බොහොම ගැඹුරින් අධ්‍යයනය කළා. ළමයි ඒ මාතෘකාව තුළ අනුමාතෘකාවලින් තමයි ඒ වාචික විභාගයට පෙනී සිටින්නේ. එහිදී මිනිත්තු 7ක පිළිසඳරක් සහ මිනිත්තු 8ක සාකච්ඡාවක් ළමයින්ට කරන්න සිද්ධ වෙනවා. මේක තමයි ඇත්තටම VCE විභාගයේදී ළමයින්ට මුහුණ දෙන්න තියෙන්නේ.
විපුල, අපිට මේ ඉතාමත්ම කෙටියෙන් කියන්න පුළුවන්ද ඇත්තටම මේ විභාගයෙන් සමත් වෙලා සිංහල භාෂාව අතිරේක විෂයක් විදිහට හදාරලා ලබා ගන්න ලකුණු කොහොමද දරුවාගේ අනාගතයට ප්‍රයෝජනවත් වෙන්නේ කියලා?
ඇත්තටම දිල්රුක්ෂි, මේ වික්ටෝරියානු ප්‍රාන්තය තුළ අපිට මේ ලැබිලා තියෙන අවස්ථාව ඇත්තටම භාග්‍යයක් කියලා මං හිතනවා. එකක් තමයි සිංහල විෂයට විභාගයේ තමන් ලබා ගන්නා ලකුණට අමතරව බෝනස් ලකුණු 5ක් ලැබෙනවා. ඒක ඇතැම් අවස්ථාවලදී ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. මොකද 9 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා සමහර අවස්ථාවලදී. 2014 ඉඳලා මේ විභාගයේදී ළමයින්ට පුළුවන්කම ලැබෙනවා ළමයින්ට අවසාන විභාගයේ ප්‍රතිඵල ලේඛනයට ඇතුළත් කරන VCE බැකලරේට් කියලා එකක්. ඒකට සුදුසුකම් ලබන්න නම් ළමයා ගණිත විෂයක් එක්ක ඉංග්‍රීසි භාෂාවට ලකුණු 30කුත්, එහෙම නැත්නම් EAL කියන ඉංග්‍රීසි ඇඩිෂනල් ලෑංග්වේජ් කියන එකට ලකුණු 33කුත් සමග මේ භාෂාවක් කරලා තියෙනවා නම් දෙවන භාෂාවක් විදිහට ඒකේ ලකුණ ගණන් ගන්නෙ නැහැ. VC බැකලරේට් කියන තත්ත්වය ඒගොල්ලන්ට ලැබෙනවා. ඒක ස්පෙෂල් ස්ටේට්මන්ට් එකක් විදිහට ළමයින්ගේ ප්‍රතිඵල ලේඛනයේ සටහන් කරනවා. ඉතින් මේ තුලින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පිවිසෙන පාඨමාලා තෝරා ගැනීමේදී, එතකොට රැකියාවලට යන අවස්ථාවලදී මේක ළමයින්ට විශේෂයෙන් බලපානවා. මොකද මේ ළමයි විශේෂ කොටසක් විදිහට හඳුන්වලා තියෙන නිසා.
ඔව්, විපුලි ගුණසේකර මහත්මිය, මීට වසරකටත් කලින් SBS සිංහල ගුවන්විදුලියට පැමිණිලා VCE විභාගයේ ආකෘතිය පිළිබඳව බොහොම හොඳ පැහැදිලි කිරීමක් කළා වසර 2014 දී. අපි බලාපොරොත්තු වන ඇත්තටම ඉදිරියේදීත් VCE විභාගයේ අලුත් ආකෘතිත් සමග මේ සාකච්ඡාව වඩාත් පුළුල්ව සිදු කරන්න විපුලි ඔබත් සමග.
ඇත්ත වශයෙන්ම මම හිතනවා ඩිල් රුක්ෂේක කාලීන අවශ්‍යතාවයක් කියලා. මොකද ඇත්තටම අපේ දෙමාපියන් සමහරු තවමත් ඉන්නවා මේකේ වටිනාකම තේරුම් නොගත්තු පිරිසක්. මේකේ වැදගත්කම තේරුම් ගන්න නැති කොටසට මේක අවබෝධ කිරීම මං හිතන්නේ ඇත්තටම මාධ්‍ය කාරණයක් විදිහට දිල්රුක්ෂිටත් තියෙන වැගකීමක්. මං හිතන්නේ දිල්රුක්ෂි එක ඉතාමත්ම හොඳින් කරගෙන යනවා. අපි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව අපටත් ලබා දීලා. ඒ වගේම මේ පණිවිඩය අපේ මේ ශ්‍රී ලාංකික ප්‍රජාවට ගෙන යාම පිළිබඳව.
හොඳයි විපුලි, මං හැමනම් හිමාලිට ටිකකට යොමු වෙන්න කැමති ආපහු. වික්ටෝරියානු භාෂා පාසලේ සිංහල අංශයට අදාළ මධ්‍යස්ථාන දෙක පිළිබඳව තමයි අද වැඩසටහනින් අපි අවධානය යොමු කරන්නේ. දැන් රොක්ස්බර්ග් පාක් මධ්‍යස්ථානයේ තමයි VCE විභාගය සඳහා දරුවන්ට ඒ විභාග පැවැත්වෙන්නේ. එපින් මධ්‍යස්ථානයේ කටයුතු පිළිබඳවත් මං ඇත්තටම දැනගන්නට කැමතියි. මේ විශේෂයෙන්ම භාෂා පාසලේ කඩේම් ජයග්‍රහණ වගේ දේවල් අත්පත් කරගෙන තියෙනවා නම් ඒ පිළිබඳවත් අපි දැනගන්න සතුටු හිමාලි.
ඔව් දිරුක්ෂි, ඔබ කිව්වා වගේම අපි මධ්‍යස්ථාන දෙක එකට එකතු වෙලා තමයි හැම දෙයක්ම කරන්නේ. අවුරුදු දෙකකට සැරයක් විවිධ ප්‍රසංගයක් කරනවා. අලුත් අවුරුදු උත්සව කරනවා. මීට පෙර අවුරුදු වල ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින රාමීයව ඉන්න අපේ සිංහල දරුවන් සඳහා අපි ටෙලිකොන්ෆරන්සින් මගින් සිංහල ඉගැන්වීමත් කළා. ඇත්තෙම ඒ දරුවෙක් VC විභාගයෙන් ඉහළ ලකුණු ප්‍රමාණයකුත් ලබා ගත්තා. ඇත්තෙම දිරුක්ෂි, ලංකාවෙන් පිටත විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමට සිංහල භාෂාව කරන්න පුළුවන් ලෝකයේ තියෙන එකම රට තමයි මං හිතන්නේ ඔස්ට්‍රේලියාව. ඉතින් ඒකත් අපිට දරුවන්ට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් වීමත් ඉතාමත්ම වැදගත් කියලා මට හිතෙනවා.
හොඳයි, එහෙනම් මම දැන් සූදානම් වන්නේ වික්ටෝරියානු භාෂා පාසලේ. අපි මීට කලින් කතා බහ කළේ රොක්ස්බර්ග් පාක් සිංහල භාෂා පාසල් මධ්‍යස්ථානයත් එක්ක. දැන් අපි කතා බහ කරන්න සූදානමින් සිටින්නේ වික්ටෝරියානු භාෂා පාසලේම අනිකුත් මධ්‍යස්ථානයේ එපින් සිංහල භාෂා පාසල් මධ්‍යස්ථානයේ සිටින දූ දරුවන් කීප දෙනෙක් සමගින්. එපින් මධ්‍යස්ථානයේ 4, 5, 6, 7 කියන වසරවල දූලා ටිකක් තමයි දැන් කතා බහට සූදානමින් ඉන්නේ. දූලා 10 දෙනෙක් ඉන්නවා. දැන් මේ දූලා 10 දෙනාගේ නම් දැනගන්න කැමතියි මං ඉස්සෙල්ලාම. ඉක්මනට කියාගෙන යන නම් ටික.
චනුත්ති ගම්මගේ විහංගි ජයසිංහ, තරුෂි සිංගංකොටි ආරච්චිගේ,
චමති ගම්මගේ
සිනිලි රූපසිංහ, සිතුලි මෙන්ඩිස්,
සසාදි ජයලත්,
ලකීෂා ජයලත්,
දැහැමි කොනාර,
රනුදි ලොකුටිගේ.
හොඳයි දූලා, ඔක්කොම අපි පිළිගන්නවා හැමනම් අපේ වැඩසටහනට. දැන් එවනම් මම ටිකක් කැමතියි භාෂා පාසලේ දූලා ගිහිලා ඉගෙන ගන්න දේවල් ගැනත් කතා කරන්න. කවුද අපිට තොරතුරු කියන්න කැමති?
අපි සිංහල භාෂා පාසලට ගිහිල්ලා කියවන්නයි ලියන්නයි ඉගෙන ගන්නවා, සිරිත් පිරිත් ඉගෙන ගන්නවා ලංකාවේ. එතකොට ඒව ඉගෙන ගත්තම ලංකාවට ගියාම නෑදෑයොත් එක්ක කතා කරන්න පුළුවන්, මොනා හරි කියවන්නත් ලේසි.
ගොඩක් සන්තෝසයි ඒ ගැන අහන්නට ලැබීම ගැන. දැන් දූලා පුතාලට මේ සිංහල අකුරු එහෙම ලියන්න පුළුවන් නේ?
ඔව්.
එතකොට රචනා එහෙම ලියනවා ඇති නේද?
ඔව්.
මොන වගේ දේවල් ගැනද ලියන්නේ භාෂා පාසලේ? කියන්න බලන්න ලියපු රචනාවක් දෙකක් ගැන.
අපි ගිරව ගැන ලිව්වා.
අපි ලිව්වා එක එක කතා, ඒ කියන්නේ පින්තූර අපිට දීලා අපි කතා හැදුවා ඒවලින්.
ඒකත් හොඳ ක්‍රියාකාරකමක්. දැන් භාෂා පාසලේ සිංහල කතා බහ කරලා ගිහිල්ලා ගෙදර ගිහිල්ලත් සිංහලෙන්ද කතා කරන්නේ?
ඔව්.
ඒක හොඳයි. එතකොට දූලා පුතාලට ඉන්න නංගිල මලිලත් එක්කත් ගෙදර කතා කරන්නේ සිංහලෙන්?
ඔව්.
හොඳයි. එහෙමනම් මම දැනගන්න කැමති භාෂා පාසලේ දූලා එකතු වෙලා කරන අනිකුත් ක්‍රියාකාරකම් ගැන. මොනවද සිද්ධ කරන්නේ? දැන් හැම සතියකම භාෂා පාසල් ගිහිල්ලා හැම සතියෙම කරන දේවලුත් ඇති, මාසිකට වතාවක් කරන දේවලුත් ඇති. මම කැමති විස්තර දැනගන්න දූලා.
මාසිකට වතාවක් අපි කරනවා සමිතිය. ඒ සමිතියේ අපි එක එක දේවල් කරනවා. සින්දු කියන එක, කතාවල් කියන එක.
අපි තව අලුත් අවුරුදු උත්සවයකුත් කරා. අවුරුදු සිරිත් විරිත් එහෙමත් ඉගෙන ගත්තා. අපි නාට්‍යයක් කරා, කැවිලි කෑවා, අපි අවුරුදු තරඟ කරා, තව ගොඩක් දේවල් කරා.
ගොඩක් හොඳයි. දැන් දූල පුතාලා සිංහල සංස්කෘතියට අදාළ දේවල් ඒ ක්‍රියාකාරකමුත් කරනවා, භාෂා පාසලේ සිංහල භාෂාව විෂයක් විදිහට හදාරනවට අමතරව, නේද? හොඳයි. දැන් එහෙනම් මම කැමති මේ දූල පුතාලා ඔක්කොම එකතු වෙලා අද ඉදිරිපත් කරන විශේෂාංගය ගැන කතා කරන්න. කවුද ඒ ගැන අපිට කියන්නේ?
මගේ නම රණුදි ලකුහිටිගේ. මිදුලේ වැලි මාලිගාවේ සක්විති පදවිය ලබන්න ඒ අද දින එපින් සිංහල භාෂා පාසලේ සිසුන් විසින් ඉදිරිපත් කරන 70 දශකයේ ජනප්‍රිය ළමා ගීතයකි. මෙහි මුල් ගායනය පේශලා මෙන්දෙස් නැන්දගෙනි. පද රචනය කුමාරදාස සපුතන්ත්‍රි මාම සහ සංගීතය රෝහණ වීරසිංහ මාමගෙනි.
හොඳයි දුව, බොහොම ස්තුතියි. අපි එහෙමනම් ආසාවෙන් බලාගෙන ඉන්නේ මේ දූලා 10 දෙනාම එකතු වෙලා සෑහෙන කාලයකට කලින් අපිත් රස විඳපු ඒ ගීතය නැවත වතාවක් දූලගේ කටහඬින් අහන්න. SBS සිංහල ගුවන් විදුලි මැදිරියට පැමිණිලා වික්ටෝරියානු භාෂා පාසලේ එපින් මධ්‍යස්ථානයේ නියෝජනය කරමින් අපිත් එක්ක කතාබහට සම්බන්ධ වුණු මේ දූලා 10 දෙනාටම මම බොහොම ස්තුතියි කියනවා. දූලා සියලු දෙනාටම යහපත් හොඳ අනාගතයක් උදා වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් දූලා සියලු දෙනාටම මම ආයිබෝවන් කියලා සමුදෙනවා.
ආයිබෝවන් නැන්දේ.
අපි මේ සියලුම දෙනා සංක්‍රමණිකයන් විදිහට ඔස්ට්‍රේලියාවට පැමිණිලා විවිධ සංස්කෘතික විශේෂාංග හරහා, විවිධ ඉසව් හරහා, භාෂා පාසල් හරහා මේ හැම ක්‍රියාකාරකමක් හරහාම උත්සාහ වන්නේ අපගේ සංස්කෘතික අනන්‍යතාවය, භාෂාවේ වටිනාකම අපේ ඉදිරි පරපුරට ලබා දෙන්නට, ඔස්ට්‍රේලියාවේ සිටින අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාවේ දෙවන පරපුරට ලබා දෙන්න. මේක ලේසි පහසු කාර්යතාවයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ප්‍රජාවේ වගකීමක් සහ දෙමාපියන්ගේ වගකීමකුත් තියෙනවා මේ කාර්යතාවේ ඉදිරියට අරගෙන යන්න. මා විපුලී කැමැති ඔබෙන් මේ සම්බන්ධව යම් කිසි අදහසක් ලබා ගන්න, ඔබගේ තියෙන අත්දැකීමත් එකතු කරගෙන.
ඔව් දිල්රුක්ෂි, ඇත්තටම මම කියන්න කැමතියි දැන් මේ ශීඝ්‍ර තාක්ෂණික දියුණුවත් එක්ක අපේ ලෝකය ගෝලීකරණය වෙලා තියෙන්නේ, විශ්ව ගම්මානයක් බවට පත් වෙලා. ඉතින් මේ වගේ ලෝකයක ජීවත් වෙන දරුවන්ට ඇත්තටම ද්විභාෂික වීම මේ අද අපේ ලෝකයට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මං හිතනවා දෙමාපියන් මේ තත්වය තේරුම් අරගෙන දෙවන භාෂාවක් විදිහට සිංහල ඉගෙනීමට තියෙන අවස්ථාව හොඳින් ප්‍රයෝජනයට ගන්න කියන එක තමයි මට ඇත්තටම කියන්න තියෙන ලොකුම පණිවිඩය. මොකද මේ තත්වය තවමත් තේරුම් ගත් නැති අපේ දෙමාපියන් කොටසක් විශාල ප්‍රමාණයක් ඇත්තටම මෙල්බන් නගරය තුළ ජීවත් වෙන නිසා.
හොඳයි, එහෙමනම් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා වික්ටෝරියානු භාෂා පාසලේ සිංහලාංශය නියෝජනය කරමින් මේ මධ්‍යස්ථාන දෙකටම සම්බන්ධ සම්බන්ධීකරණ නිලධාරීන් දෙපළම අද SBS සිංහල මැදිරියට පැමිණිලා භාෂා පාසලේ විශේෂතා සහ එහි වටිනාකම පිළිබඳව අපේ ජනප්‍රජාව දැනුවත් කරන්නට සම්බන්ධ වීම පිළිබඳව රොක්ස්බර්ග් පාර්ක් පාසලේ සම්බන්ධීකරණ නිලධාරිනිය විපුලි ගුණසේකර, එපින් භාෂා පාසලේ එපින් මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරිනිය හිමාලි කරුණාසේන ඔබ දෙබරටම එහෙමනම් බොහොම ස්තුති. ආයිබෝන් කියමින් මං සමුදෙනා.
ආයිබෝන්,
ආයිබෝන්.
එහෙමනම් ලැබෙන මාසයේ අවසාන බ්‍රහස්පතින්දා හමු වෙන බලාපොරොත්තු වෙන්න අපි සමු ගන්නවා මේ විශේෂාංගයේ වැඩසටහනෙන් අනතුරුව වෙබ් අඩවියේ තියෙවි. මාසික විශේෂාංග සඳහා වෙනමම තීරුවකුත් තියෙනවා අපගේ වෙබ් අඩවියේ. පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට sbs.com.au/sinhalese. SBS සිංහල වැඩසටහනේ මාසික විශේෂාංග කියන විශේෂිත තීරුවටත් මේ විශේෂාංගය ඇතුළත් වෙලා තියෙවි. අපිට පසුව සවන් දෙන්නත් පුළුවන්. අපත් සමග රැඳී සිටිය ඔබ සියලුම දෙනාට බොහොම ස්තුතියි. සිංහල භාෂාවේ අරුමය මතු පරපුරට දායාද කර දෙන ඔස්ට්‍රේලියාවේ තවත් එක් සිංහල භාෂා පාසලක තද විත්ති දැනගන්නට අපි හමුවෙමු ලබන මාසෙත් අවසාන බ්‍රහස්පතින්දා.
කැංගරු දේශයේ අපගේ සිංහල භාෂා පාසල.
කැංගරු දේශයේ අපේ සිංහල භාෂා පාසල.